හොඳයි, සෑම දිනාටම තෙරුවන් සරණයි, යහපතක් වේවා. එහෙමනම් මේ වෙලාවේ අපි සුපුරුදු විදිහට සිද්ධ කරන්නේ ධර්ම සාකච්ඡාවක් වශයෙන් ප්‍රශ්න වලට පිළිතුරු සැපීමක් නේද? ඉතින් අපි එහෙනම් මේ වෙලාවේදී මේ බලමු. මේ පින්වතුන් ඉස්සෙල්ලත් ප්‍රශ්න කීපයක් අහලා තිබුණා. ඒ වගේම සහ සටහන් කරගත්ත කරුණු කීපයක් තියෙන එකත් කියලා දෙන්න. හොඳයි. මේකේ එක ප්‍රශ්නයක් දක්වලා තිබෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණවල කාරණා තුන සඳහන් කරනුයේ. අනාත්ම ලක්ෂණ බෙදෙන ආකාරය. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණවල කාරණා තුන කියලා තමයි තියෙන්නේ. ඒක මෙහෙම සටහන් කරගනිමු. මේ අපි මේ එක ශාලාවක එකට පිරිසක් හැටියට වාඩි වෙලා හිටියට මේ අපේ තුල ධර්ම වශයෙන් පුරුදු වෙච්ච වැඩිච්ච ඒ ධර්ම කාණ්ඩ ඔක්කොම එක හා සමාන වෙන්නේ නැහැ. අපි සෑම දිනාම වැඩි යුතු දියුණු කර යුතු දියුණු කර ගත යුතු ධර්ම තිබෙනවා විශේෂ පහක්. ඒවට කියනවා විමුක්තිය සඳහා මෝරවා ගත යුතු, විමුක්තිය සඳහා දියුණු කර ගත යුතු ධර්ම පහ කියලා. ඒකට කියනවා විමුක්ති පරිපාචනීය ධර්ම කියලා. විමුක්තිය සඳහා මෝරවා ගත යුතු, දියුණු කර ගත යුතු, හදා ගත යුතු ධර්ම, විමුක්ති පරිපාචනීය ධර්ම. විමුක්ති පරිපාචනීය ධර්ම වලට විශේෂයෙන්ම මෙහෙම එකක් තියෙනවා. ආරම්මණයක් දැන ගැනීම සහ ආරම්මණයේ තිබෙන්නා වූ තත්ත්වය දැන ගැනීම කියලා දෙකක් තිබෙනවා. ආරම්මණයක් දැන ගැනීම, ආරම්මණයේ තිබෙන්නා වූ නියම තත්ත්වය තේරුම් ගැනීම කියලා දෙකක් තියෙනවා. ඒකෙදී ආරම්මණය දැනගන්නේ හිතින්. ආරම්මණය දැනගන්නේ හිතින්. හැබැයි ඒ හිතින් දැනගන්න අරමුණේ තිබෙන නියම තත්ත්වය, යථා තත්ත්වය, නියම නිවැරදි ගතිය වටහා ගන්න තේරුම් ගන්න ප්‍රඥාවෙන්. ඒ නිසා හැම එක්කෙනාටම හිතක් තියෙනවා. අලියාට, අස්වැයාට, ඇතාට, බල්ලා කුකුලා පූසටත් හිතක් තියෙනවා. ඒ සත්වයන් යම් යම් දේවල් දැනගන්නවා. මිනිස්යන්ටත් හිතක් තියෙනවා. මිනිස්යොත් දේවල් දැනගන්නවා. හැබැයි හිතක් තිබුණාට සමහර සත්වයන්ගේ හිත්වල ප්‍රඥාව නැහැ. ප්‍රඥාව වැඩ කරන්නේ නැහැ. ඒ නිසා හිතක් තියෙන සෑම සත්වයාම අරමුණු දැනගන්නවා. හැබැයි හිතක් තියෙන සෑම සත්වයාම අරමුණේ යථා තත්ත්වය දැනගන්නවායි කියලා කියන්න බෑ. අරමුණේ යථා තත්ත්වයයි අරමුණයි දෙකම දැනගන්නේ හිතයි හිතේ ප්‍රඥාවයි හොඳට තියෙන කෙනා. ඒ නිසා මේ ප්‍රඥාව කියන එක විශේෂිතයි. ඒ නිසා තමයි කියන්නේ මාර්ග හිතින් නෙවෙයි නිවන දකින්නේ, මාර්ග ප්‍රඥාවෙන් කියලා. අපි සාමාන්‍ය කියන මාර්ග හිත කියලා ලෞකික දේවල් වල හිත ප්‍රධානයි, ලෝකෝත්තර ධර්ම අවබෝධයේ ප්‍රඥාව ප්‍රධානයි. ඒ නිසා මේ ප්‍රඥාව කියන එක, ප්‍රඥාව කියන ධර්මය ඉතාමත්ම හොඳ රාජකීය ස්ථානයක් උසුලන. ඒ ප්‍රඥාව නිවනත් නිවනට මෙහා පැත්තේ තිබෙන්නා වූ නාම ධර්ම සහ රූප ධර්ම දෙකත්, නාම ධර්ම සහ රූප ධර්ම දෙකත් යථා තත්වය හොඳට දැනගන්න. එතකොට මේ ප්‍රඥාව ඇවිල්ලා වඩාගත යුතු ධර්මයක්. ප්‍රඥාව කියන්නේ විමුක්තිය ලබා ගැනීමට වඩාගත යුතු, දියුණු කරගත යුතු, මෝරවා ගත යුතු ධර්මයක්. අනිත් එලිපෙහෙලි අරවා මේවා එව්ව නෙවෙයි, හදාගන්න ඕනේ ප්‍රඥාව. ඒ නිසා ප්‍රඥාව කියලා කියන්නේ විමුක්ති පරිපාචනීය ධර්මයක්. ඒ ප්‍රඥාව නිකන් ඉන්නේ නැහැ, ඒක ආධාරකයක් එක්ක ඉන්නේ. ඒ ආධාරකය, ඒ කියන්නේ ඒකට කියනවා පදට්ඨාන ධර්මය කියලා. ඒ තමයි සමාධියක් තිබුණොත් තමයි ප්‍රඥාව එන්නේ. සමාධිය නැති හිතක ප්‍රඥාව වැඩින්නේ නැහැ. කොච්චර වෙට්ටු දැම්මත් ප්‍රඥාව වැඩින්නේ නැහැ. අනිත් කාරණය තමයි යථා ස්වභාවය දකින්නා වූ ප්‍රඥාවයි කාරණා වහන, කාරණා කාරණා ගලපලා තමන්ට ඕන දේ දැනගන්ට කියන්ට සහ තමන්ට ඕන දේ කියාපාන්නත් අනවශ්‍ය දේ මකා දමන්නටත් තිබෙන්නා වූ විතර්කීය ගතිය ප්‍රඥාව වෙන්නේ නැහැ. ඒක තර්කයයි. තර්කයෙන් කරන්නේ, ප්‍රඥාවෙන් කරන්නේ තියෙන දේ ඇතුළන්තයත් පිටත් තියෙන தත්ත්වයෙන් තියෙන විදිහටම තේරුම් ගන්න. තර්කීය දැනුමෙන් කරන්නේ තමන්ට ඕන දේ විතරක් උලුප්පවනවා, අවාසිදායක දේ යට කරනවා. ඒක ප්‍රඥාව වෙන්නේ නැහැ. ඒක එක්තරා විදිහක ප්‍රඥාවේ හැඩය ගත්ත තාර්කීය දැනුමක්. අනික් කාරණේ තමයි ප්‍රඥාව වැඩෙන්න නම් ප්‍රඥාව වැඩෙන්න සමාධිය අවශ්‍යයි. ප්‍රඥාව වැඩෙන්න සමාධිය අවශ්‍යයි. ඒ නිසා තමයි කියන්නේ සමාහිත වූ සමාධිමත් වූ හිත තියෙන කෙනා යථා භූතං පස්සති කියලා කියන්නේ යථා තත්ත්වය දකින්නයි කියලා. එතකොට නේම ප්‍රඥාව අවදි කරගන්නට වඩා ගන්නට සමාධිය වැඩෙන්න තියෙන්න ඕනේ. තාර්කීයන දැනුම හදා ගන්නට කට්ටකම තියෙන්න ඕනේ. කට්ට කෛරාටික ගතිය, හැම එකක්ම නුහුරට හිටින ගතිය තියෙන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කපටිකම් වලින්, කෛරාටියකම් වලින් අයින් වෙච්ච, ඉවත් කරපු ඒවා, නොසලකා හැරපු අකුසල් හැටියට අයින් කරපු දේවල්. යථා ධර්මයේ තමයි, නියම ධර්මයේ තමයි ඔය ප්‍රඥාව. ඒකට ප්‍රඥාව වැඩින්නේ මොකක් නිසාද? සමාධිය තිබුණොත්. ඔය කාරණේ නිසා තමයි හැම වෙලාවෙම ආනාපාන සතිය දිහා බල බල සමාධිය හදන්ට කියලා කියන්නේ. සමාධිය හදාගෙන යනකොට ලැබිච්ච සමාධියේ මට්ටමට තියෙනවා ප්‍රඥාව, ගුණ කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා ප්‍රඥාව කියන්නේ පරිපාචනීය ධර්මයක්, විමුක්ති පරිපාචනීය ධර්මයක්. සමාධිය කියන්නේ ඒ නිසා විමුක්ති පරිපාචනීය ධර්මයක්. අනිත් කාරණේ, කවදාකවත්ම මේ සමාධිය එන්නේ නැහැ සිහිය නැතුව. සිහියක් නැතුව, හොඳට සිහිය, නුවණ, මානසිකාරක ශක්තිය තියෙන්න ඕන. ඒ නිසා සිහිය තියෙන්න ඕන සමාධිය හදාගන්න. ඒ නිසා තමයි ආනාපාන සතියේ සිහිය තියාගන්න කියලා කියන්නේ. ඇයි? එතකොට තමයි සමාධිය හැදෙන්නේ. ඒ හිතේ තමයි ප්‍රඥාව හැදෙන්නේ. මේක තේරෙනවද? එතකොට සිහිය කියලා කියන්නේ, සතිය කියලා කියන්නේ පරිපාචනීය ධර්මයක්. වඩා ගත යුතු, මෝරවා ගත යුතු ධර්මයක්. ඊළඟට සිහිය කියන එක නිකාම නිකන් එන්නේ නැහැ. ඒකට අවශ්‍ය උත්සාහය, වීරිය, උත්සාහය අවශ්‍යයි. ඒ උත්සාහය ඇති වුණාන් පස්සේ ඒ උත්සාහය තියෙනා හිතේ තමයි පුළුවන්කම තියෙන සිහිය හදන්න, සිහියෙන් සමාධිය, සමාධියෙන් ප්‍රඥාව. එතකොට සිහිය කියන එක, සතිය කියන එක විමුක්ති පරිපාචනීය ධර්මයක්. වීරිය කියන එක විමුක්ති පරිපාචනීය ධර්මයක්. සමාධියත් ප්‍රඥාවත් පරිපාචනීය ධර්ම. ඊළඟට තිබෙනවා මේ මොකක් කරන්න උනත්, මේ මොකක් කරන්න උනත් තියෙන්න ඕනේ තව කාරණයක්. ඒ තමයි කරන්න යන වැඩේ විශ්වාසනීය ගතිය. කරන්න යන වැඩේ පැහැදීම විශ්වාසනීය ගතිය. බාර ගන්න ගතිය, පිළිගන්න ගතිය, ගෞරවය. අනිත් වචනේ තමයි ශ්‍රද්ධාව. විශ්වාස කරන, පිළිගන්න, බාර ගන්න ගතිය තියෙන්න ඕනේ. ඒකට කියනවා ශ්‍රද්ධාව. ආනාපාන සතිය වඩනකොට මොකද්ද ශ්‍රද්ධාව? අපි කියනවා ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව කියලා. තමන්ගේ නහය ආසිත ඉන්නා වූ හුස්ම රැල්ලට මොකද්ද තියෙන්නේ? හුස්ම රැල්ල බුද්ධ රත්නයේද? හුස්ම රැල්ල ධම්ම රත්නයේද? හුස්ම රැල්ල සංඝ රත්නයේද? හුස්ම රැල්ල උනත් එතෙන්ට අපි අපේ සිහිය හරවන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය, ශ්‍රද්ධාව පිහිටනවා තියෙනවා. ආනාපාන සතිය වඩනකොට නිකන් අපිට හිතුවකේ වඩන එකක් නෙවෙයි, අපි කියන නිසා වඩන එකක් නෙවෙයි, බුද්දිස් බුක් එකක පොතපතේ තිබිච්ච හින්දා වඩන එකක් නෙවෙයි. ආනාපාන සතියේට හිත හැරෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනා භාවනාවක් නිසායි. ඒ නිසා බුද්ධ ගෞරවය ආනාපාන සතියේ දරන වෙලාවේ තියෙන. ආස්වාස ප්‍රස්වාසය කියලා කියන්නේ උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත, සමාධි උපචාර, අර්පණ, මේවා උපදවන්න පුළුවන්. ඒ වගේම ධ්‍යාන, අභිඥා උපදවන්න පුළුවන් ධර්ම. පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්න පුළුවන් ධර්මයක්, මාර්ගයක්. දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයේ කියන සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ කරගන්න පුළුවන් තැනක්. ඒ නිසා මේක තමයි මාර්ගය කියලා ඒ ආස්වාස ප්‍රස්වාස දෙක තමන්ගේ නහය අස්සේ ක්‍රියාත්මක වුණාට ඔතන තියෙන්නේ නිර්වාණ මාර්ගයක්, නිර්වාණ ප්‍රතිපදාවක්, ධර්ම මෝරවන ස්වභාවයක්, බුදුරජාණන් වහන්සේ බුදුබවට ගිය පාරක්, පසේ බුදුවරු පසේ බුද්ධත්වයට ගිය පාරක්, මහරහතන් වහන්සේලා රහත් භාවයට ගිය මාර්ගයක් ඔය තියෙන්නේ. ඒ නිසා ඔය මාර්ගයේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වැඩියා, ඒ වගේම නිවන් දැක්කා, අභිඥා උපදවා ගත්තා, සසර දුක් කෙලවර කරගත්තා කියන ඒ පිළිගැනීම, විශ්වාසය, සද්ධාව හොඳට තියෙනවා නම්, අදහන ගතිය තියෙනවා නම්, අන්න එතකොට තමයි ආස්වාස ප්‍රස්වාස දෙකේ සද්ධාව පිහිටලවක වැඩ කරන්නේ. ඕක නැති තාක්කල් එන්නේ නැහැ. ඕක නැති තාක්කල් එන්නේ නැහැ. ඇයි අපි බටහිර මිනිස්සු ආනාපාන සතිය වඩනකොට ශරීරයේ කෙලින් තබාගෙන ඉන්නකොට අපේ බෞද්ධයෝ අපිට ඇවිල්ලා කියනවා, ස්වාමින් වහන්සේ බලන්න ලංකාවේ ඉන්න අයටත් වඩා හොඳට මේ අය භාවනා කරනවා, සංවරයි බලන්න ඉන්න විදිය. ඒ වගේම තමයි ලංකාවේ ඉන්න අය නිකං පන්සලේ යනවා, බෝධින් වහන්සේලා වටේ වතුර කල අරගෙන කැරකෙනවා, බෝධින් වහන්සේගේ අතුවලත් කොඩි එල්ලනවා, ඊට වඩා දෙයක් කරන්නේ බලන්න ස්වාමින් වහන්ස මේ ආනාපාන සතිය එහෙම නැත්නම් භාවනා කිරීමේ අය හොඳට කරනවා නේද කියලා. ඉතින් මේ අය අපිටත් වඩා බෞද්ධයෝ, අපිටත් වඩා ධර්මය අනුගමනය කරන්නා අය කියලා හොඳට අපිට ප්‍රකාශ කරනවා. භාවනා කරන එක්කෙන භාවනා කරන එක කොයි එක්කෙනා වුණත් යහපත් කරනවා නම් අගේ කළ යුතුයි, පිළිගත යුතුයි, ඒ වගේම ආශිර්වාද කළ යුතුයි. ඒ මිනිස්යාගෙන් අපි ඇහුවොත් එහෙම භාවනා කරේ ඔබ කුමක් නිසාද කියලා අර්ථ කීපයක් දේවි. එකක් තමයි ස්ට්‍රෙස් රිලීෆ් එක කියලා. අනිත් එක තමයි මට මගේ කාඩියොලොජිස්ට් කිව්වා ඔහොම වඩන්න, එතකොට ඔයාගේ තිබෙන්නා වූ සිම්ටම් සර්වා මේවා ටිකක් නැති කර ගන්න පුළුවන් ඒ කියලා. අනිත් එක තමයි මේක වඩාගෙන යනකොට මට පුදුම සහනයක් දැනෙනවා, ඒකින්ද මං මේක වඩනවායි කියලා. ඒ කිසිම තැනක අනිත් එක තමයි හෙල්ත් රීසන්. එකක් ඔය විදිහට එක එක කාරණා කියන්න පුළුවන්. ඒ කිසිම තැනක එයා සඳහන් කරන්නේ මේ බුදුහාමුදුරුව මේක සංසාර දුකින් මිදල යන්න මේ දේශනා කරපු එකක් මම බුදුරජාණන් වහන්සේ අගය කරනවා. ඒ වගේම එහෙම කියන අය දෙන්න තුන් දෙනෙක් ඉන්න පුළුවන්, ගොඩක් අඩුයි. ඒ නිසා අපි හිතන්න ඕනේ එයා නිවන් ගමනේදී යන්නේ නැත්තම් ෆිට්නස් එක හරහාද කියලා. අපි දැනගන්න ඕනේ එයා ස්ට්‍රෙස් රිලීෆ් එකක් හරහා පැත්තටද යන්නේ, එහෙම නැත්තම් නිවන් ගමනකද කියලා. බුදුරජාණන් වහන්සේ පිළිගන්න කෙනා ඒකට තමයි බුද්ධං සරණං ගතෝ හෝති කියලා කියන්නේ. ඒ ධර්මයේ කීපෙ කෙනා ධර්මයේ පිළිගන්නවා නම් අන්න එයාට තමයි ධම්මං සරණං ගතෝ හෝති කියන්නේ. ඒ ශ්‍රාවක සංඝ රත්නයේ පිළිගන්නවා නම් එයාට තමයි කියන්නේ සංඝං සරණං ගතෝ හෝති කියලා. ඒ නිසා මේ බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නය ආනාපාන සතියේ නියම වට වඩන එක්කෙනාගේ තියෙනවා. සුදු ස්වාමීන් වහන්සේලාගේ තියෙනවා නෑ, සද්ධාව තියෙනවා. සුදු මිනිස්සුත් ඉන්නවා තුනුරුවන් අදහන. හැබැයි අර විදිහේ අර ආකාර පිහිටවන එක ඔක්කෝම එහෙම කියලා සද්ධා පිහිටවයේ නෙවෙයි. දැන් මේ කියාගෙන යන්නේ මොකද්ද? පරිපාචනීය ධර්ම පහක්. මොකද්ද? සද්ධාව විමුක්ති පරිපාචනීයයි, කුසල වීරිය විමුක්ති පරිපාචනීයයි, සතිය විමුක්ති පරිපාචනීයයි, සමාධිය විමුක්ති පරිපාචනීයයි, ප්‍රඥාව විමුක්ති පරිපාචනීයයි. මෙන්න මේ විදිහට ධර්ම පහක් තියෙනවා වැඩින්ට ඕන. මේ ධර්ම පහ එක එකිනා එක එක ආකාරයට වඩලා තියෙනවා. සමහරු සද්ධාව ගොඩාක් වඩලා තියෙනවා පොඩි කාලේ ඉඳලම භක්තිමත්. සමහර අය ප්‍රඥාව ගොඩාක් වඩලා තියෙනවා පොඩි කාලේ ඉඳලම හරි දැනුමක් තියෙනවා. සමහර අය සමාධිය වඩලා තියෙනවා පොඩි කාලේ ඉඳලම හරි තැම්පත්. ඔය විදිහට තියෙනවා. දැන් මේ ධර්ම ප්‍රාපහක් වඩලා තියෙනවනේ. එතකොට දැන් මේ කොච්චර ධර්ම වැඩුවත් අපිට තේරෙන්න ඕනේ, වැටහෙන්න ඕනේ, අවබෝධ වෙන්න ඕනේ මේ අපි ඉන්න තැන යට වෙලා තිබෙන ඉන්න පරාසයේ හේතුඵල ධර්ම පරාසයේ අපි ඉන්නේ යට වෙලා ගැඹුරට ගිහිල්ලා තිබෙන දේවල් ධර්මතා තුනක් අපි දැනගන්න ඕන. ඔය නිකන් ඔය කිබුහුමක් යනකොට අනිත්‍යයි කියන එක, දොරක් කරනකොට ඇති වුණා නැති වුණා, වාහනයක් ආවා සද්දේ හැදුණා මං හිතුවා නැති වෙලා ඕන නිරෝධය ගියා, ඔය වාගේ ඔය තැන් තැන්වලගෙන සොච්චං නිරෝධ නෙවෙයි. හොඳට හයියට පේලියට ගලාගෙන යන කැඩලා කැඩලා බිඳිලා ඇති වෙලා නැති වෙලා යන ඕක පැය දෙක තුන දිගට වතුර ගලන්න වගේ බලන්න දෙන්න තියෙනවා. ඒ වගේ හොඳට දැනෙන්න ඕනේ අනිත්‍ය, ඒ වගේ දැනෙන්න ඕනේ දුක, අනිත් එක දැනෙන්න ඕන අනාත්මය. අන්න ඒව මේ හේතුඵල ධර්මයන්, එහෙම නැත්නම් නාම ධර්ම අස්සි තියෙන්නේ, රූප ධර්ම අස්සි තියෙන්නේ. ඒ නාම ධර්ම රූප ධර්ම වල තිබෙන මේ අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය අපිට වරින් වර වරින් වර වරින් වර වැටහෙනවා, තේරෙනවා යන්තම් ලාවට අඩුවට. කවදා හරි දවසක අපි මේ නිවන් දකිනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේවල් බලබලා බලබලා ඉඳලා, අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්ම බලබලා ඉඳලා කොච්චර හිතුවත් බැලුවත් අපි නිවන් අවබෝධ කරගන්න නිවනට ඇතුල් වෙන වෙලාවේදී අපි දකින්නේ ඔය ධර්මතා තුනෙන් එකයි. ඔය ධර්මතා තුනෙන් එකයි. සමහර අය ඔය ධර්මතා තුනෙන් අනිත්‍ය දකිනවා. අනිත්‍ය දැකලා අනිත්‍යයට විරුද්ධ වූ නিত্য නිර්වාණය කියලා නිර්වාණයට ඇතුල් වෙනවා. සංස්කාර පැත්තේ තමන් භාවනා කරන ගොඩේ, භාවනා කරන නාම රූප පැත්තේ තියෙන පිරිච්ච අනිත්‍ය. අනිත්‍ය තියෙනවා නিত্য නැතිකම. හැබැයි මේ සංස්කාර නැති තැන තියෙනවා නিত্যක්. ඒක නිසා ආන්නේ වගේ අනිත්‍ය හලාගෙන නැති කරගෙන අනිත්‍ය පැත්තෙන් අයින් වෙලා නিত্য පැත්තට යනවා. ආන්න ඒ වෙලාවේදී එයා දකින්නේ මොකද්ද? මොකක් පදනම් කරගෙනද නිවනට යන්නේ? අනිත්‍ය කියන ලක්ෂණය දැකලා. ඔය එකක්. ඊළඟට තියෙනවා ඔය එක්කෙනෙක් අනිත්‍ය දැකලා යනවා. තව එක්කෙනෙක් මොකද කරන්නේ? එයා සංස්කාරයන්ගේ අනිත්‍යය දකිනවා. නමුත් බහුලව එයා දකිනවා දුක. ගොඩාක් දකිනවා දුක. මේක තියාගෙන ඉඳීමම දුකක්. පවත්වාගෙන යෑමම දුකක්. මේකට ඇලුම් කිරීමම දුකක්. ඒක නිසා හැමතැනම ඕලාරික වශයෙන්ුත් සියුම් වශයෙන්ුත් තියෙන්නේ දුකක්ම මිස සැපක් නෙවෙයි. ඒ නිසා හේතුයෙන් ඵලය, ඵලයෙන් හේතුව. අනේ මේ කියන්නා වූ නාම ධර්ම රූප ධර්ම වල කඩා බිඳී යෑම ස්ථීරත්වයක් නැති නිසා දුකක්ම තියෙන්නේ. මේ හැම පැත්තෙම දුකක් තියෙන්නේ. හැබැයි දුකක් නැති සැපයක් තියෙන්නේ කොතනද? ඒ තමයි නිර්වාණ ධාතුව, නාම රූප ධර්ම නැති තැන. මෙහා පැත්ත දුකයි, එහා පැත්ත සැපයි කියලා එයා නිර්වාණ ධාතුවට යනවා. එතකොට එයා ගියේ මොකක් කරහද? දුක දැකලා. එක්කෙනෙක් ගියා නිවනට අනිත්‍ය දැකගෙන, එක්කෙනෙක් ගියා නිවනට දුක දැකගෙන දැනගෙන, අනිත් එක්කෙනා මේ තිබෙන්නා වූ නාම ධර්ම, මේ තිබෙන රූප ධර්ම සියල්ලක්ම ආත්මයක් නෙවෙයි, කෙනෙක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි කියලා අනාත්මය දකිනවා. අනාත්මය දැකලා අනාත්මය හරහා ඒ අනුසාරයෙන් නිර්වාණ ධාතුවට එකතු වෙනවා. ඒකින් කියන්නේ මෙහි පැත්තේ අනාත්මයි, අර පැත්තේ ආත්මයි කියලා. නිර්වාණ ධාතුව ආත්මය ගන්නෙත් නැහැ. මේ පැත්තේ ආත්මයක් තියෙනවා කියලා ගන්නෙත් නැහැ. එතකොට එක්කෙනෙකුට මොකද ගනේ? අනිත් පැත්තට ගියා. ඒක නිසා ඒ තුන් දෙනාට පාරවල් තුනක් තියෙනවා. අනිච්චානුපස්සනාව එකක්, දුක්ඛානුපස්සනාව අනිත් එක, අනත්තානුපස්සනාව. හැබැයි අපි දන්නේ නැහැ මේ අපි මොකටද එහෙනම් මොකටද අපි මේ අනිත්‍ය වඩන්නේ? අපි මොකටද දුක වඩන්නේ? අපිට අවශ්‍ය එක විතරක් වැඩුවම හරිනේ කියලා එහෙම හිතෙනවා. අපි හරි දක්ෂ ස්කිප් කරන්න. ඒක එහෙම බලාගෙන ගියට එහෙම නෙවෙයි. අපි ඔය ධර්මතා තුනම වඩන්න ඕන. ඊළඟට හේතුවක් තියෙනවා. ඇයි මේ දුක වඩලා එක්කෙනෙක් අනිත්‍යෙන් යන්නේ? අනිත්‍ය වඩලා එක්කෙනෙක් දුකෙන් දුක අවබෝධ කරගෙන යන්නේ? මේකේ තියෙනවා මෙහෙම එකක්. මේකට හේතුවක් තිබෙනවා. අපි සංසාරයේ වැඩියෙන් වැඩියෙන් වඩනකොට සද්ධාව වැඩි එක්කෙනාට අනිත්‍ය ලක්ෂණය බහුලව පේනවා, බහුලව වැටහෙනවා. සද්ධාව ගොඩාක් තිබෙන එක්කෙනාට, සද්ධාව තියෙන එක්කෙනාට වැටෙන්නේ මොකද්ද? අනිත්‍ය ලක්ෂණය. ඒක නිසා සද්ධාවන්තයා අනිත්‍ය ලක්ෂණය දැකලා අනිත්‍යයෙන් හරහා යනවා නිර්වාණයට. ඒකින් කියන්නේ නෑ එයා සද්ධාව විතරක් පරිපාචනීය ධර්මයක් හැටියට වඩා ගත්තා, අනිත් හතර අඩුවෙන් තියනවායි කියලා නෑ. එයා සද්ධාව මුල් කරගෙන තමයි අනිත් ධර්මතා හතර වීරිය, සති, සමාධි, ප්‍රඥා වඩා ගත්තේ, දියුණු කරගත්තේ. ඊළඟට තියනවා මෙහෙම, තව කෙනෙක් දුක වඩනවා. ඇයි එයාට දුක්ඛානුපස්සනාව වැඩ කරන්නේ? දුක්ඛානුපස්සනාව වැඩියෙන් වැඩ කරනවා සමාධියේ බහුල කෙනාට. සමාධියේ බහුල නම්, සමාධියේ හිත වැඩිලා තියෙනවා නම්, සමාධියේ ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා නම්, එයාට දුක කියන එක හරියට වැටහෙනවා මේ නාම රූප ධර්මයන්ගේ. ඒ නිසා සමාධියේ තියෙන එක්කෙනා ඒ සමාධිය තුලින් දුක දැනගෙන නිර්වාණ ධාතුවට යනවා. අනිත්‍ය වැටහෙන්නේ සද්ධාව ඉන්ද්‍රිය බහුල කෙනාට. දුක වැටහෙන්නේ සමාධිය බහුල කෙනාට. අනාත්මය වැටහෙන්නේ ප්‍රඥාව බහුල කෙනාට. ඒක නිසා මේ ධර්මතා තුන සද්ධාව, සමාධිය, ප්‍රඥාව කියන ධර්මතා තුන විශේෂයෙන්ම ඔය ලක්ෂණ තුනට ගැළපෙලා යනවා. සහ ඔය මේකේ තියෙනවා අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණ වලට හේතු වන කාරණා තුන තමයි ශ්‍රද්ධාවයි, සමාධියයි, ප්‍රඥාවයි. ඒ නිසා ශ්‍රද්ධාවත් වැඩෙන්න ඕනේ, ප්‍රඥාවට පහින් ගහන්න හොඳ නැහැ, සමාධියට පහින් ගහන්න හොඳ නැහැ. සමාධියත් වැඩෙන්න ඕනේ අපි කියන්න හොඳ නැහැ. වතුර කලා අරගෙන යනවා බෝධි වාටි වටේ වටේ යනවා, ඒ වගේම කොඩිවැල් එල්ලනවා, ඔය වගේ කතා කියන්න යන්න හොඳ නැහැ. එයා ඒ මට්ටමින් දානි දෙනවා, ඒ දානි විතරයි දෙන්නේ, භාවනා කරන්නේ. සමහරලාට ඒ දානි දෙන මිනිස්සයා සද්ධාවෙන් හදාගෙන ආපු අග්ගලගිරිය කකා තමයි මේ කියන්නේ දානි හොඳ නැහැ, මේ ප්‍රඥා භාවනා කරන්න එන්නේ නැහැ කියලා. ඒ වගේ සද්ධා වඩන්නාව කෙනාටත් නිග්‍රහ කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි ප්‍රඥා වඩන එක්කෙනාටත් නිග්‍රහ කරන්න හොඳ නැහැ. භාවනා කරන එක්කෙනාටත් එයා මේ මොකක්වත් කරන්නේ නැහැ. හැම තැනම සමතුතු තුලිත වෙන්න ඕනේ. එකක් දියුණු වෙනවා. ඒ නිසා මෙන්න මේකේ කාරණා තුන කියලා කිව්වෙ මොකද්ද? පරිපාචන ධර්මවල සද්ධාවයි, සමාධියයි, ප්‍රඥාවයි කියලා කියන ධර්මතා තුළ තමයි අනිත්‍ය ධර්ම, දුක්ඛ ධර්ම, අනාත්ම ධර්ම තේරුම් අරගෙන විමුක්තියටපත් වෙන්නේ. ඒ සඳහා පිටිපස්සෙන් තිබෙන්නා වූ බලවත් කරන ධර්ම කාරණා තමයි ශ්‍රද්ධාවයි, සමාධිය, ප්‍රඥාවයි. අනාත්ම ලක්ෂණේ බෙදෙන ආකාරය සඳහන් කරන්නේ අනාත්ම ලක්ෂණේ බෙදෙන නෙවෙයි. ඒක මං හිතන්නේ අනාත්ම ලක්ෂණේ බෙදන්න බෑ. අනාත්ම ලක්ෂණ එකයි. අනාත්ම ලක්ෂණ ලක්ෂණෙමයි. ඒ තියෙනවා මෙහෙම විස්තර කරනකොට තියෙනවා මෙහෙම මේ තියෙනවා අතානෝ අසරණෝ රිත්ත තුච්ච අසාරක. තියෙනවා අල තියෙනවද? රිත්තයි තුච්චයි අසාරකයි. රිත්ත කියලා කියන්නේ හිස්. තුච්ච කියලා කියන්නේ ඒත් හිස් පහත්. අසාරක කියලා කියන්නේ සාරයක් නැහැ කියන එකයි. සාරයක් නැහැ. දැන් අපිට මේ මේක හරි දැන් ඔය සමහර තියෙනවා මේ දැන් මේ දවස්වල යනවා කට්ටිය මේ ඇතුලේ මම එක්ක ඉන්නවයි කොහෙද මම ඒ මමයා මමයා හොයනවයි කියලා දැන් ඔන්න අර මේ එක එක අර මොකද්ද මේ සත්තු අල්ලන්න වගේ මෙයා හොයාගෙන යනවා කට්ටිය මමයා මම එක්ක ඉන්නවයි මමෙක් නැහනේ අර අහන ශ්‍රාවකයන්ට ගස්සලා ඕල්ලලා කියනවා කොහොමද එහෙම කියන්නේ මමෙක් නැහනේ මේක ඇස්සේ මේ හැබැයි බෑග් එක මගේ ඔව් මගේ සෙල්ෆෝන් එක මගේ බෑග් එකට මම එක්ක ඉන්නවා සෙල්ෆෝන් එකටත් මම එක්ක ඉන්නවා හැබැයි අනිත් කට්ටිය ඔක්කොම මම එලා එලවලා ඉන්න ඕනේ ඒ වගේම තමයි ඔක්කොම ටික කියලා මමෙක් නැ මම යන්නේ ඔක්කොම මමයා ඔක්කොම නැති කරලා නැති කරලා කියලා කියලා අවසානයේ පැය දෙකක් විතර යනකොට මට කීයක් කර දීලා යන්න. ඔහොම වැඩක් තියෙනවා. ඒවා තමයි වැඩිපුරම තියෙන්නේ. කියන වෙලාවේ මම නැහැ. හැබැයි වැඩේ ඉවරලා යන්න යනකොට නම් මගේ බෑග් එකට මොන හරි වැටෙන්න ඕනේ. ඔන්නඔහොම තියෙනවා. ඒක එකක්. දැන් මේ හිතාගෙන ඉන්නවනේ සංකල්පනාත්මකව නැති දෙයක් හිතාගෙන ඉන්නවා සංකල්පනාත්මකව ඒ තමයි පුද්ගලයේ කෙනෙක් ආත්මයක් ජීවියක් තියෙනවයි කියලා. ඒක තද්දට කැවිලානේ තියෙන්නේ. ඒක ඇහි කනේ නාසයේ දිවේ ශරීරයේ හිතේ බඩේ ඇඟේ හැම තැනම ඔක කැවිලා තියෙනවා. මම මගේ අත මගේ කර මගේ ඇස් ඔහොම දැන් මගේ කියලා කියන්නේ මම ඉන්න එපායි එහෙම අදහසක් කැවිලා තියෙනවා මේක නෑ කියලා කලින් තේරෙන්නේ නෑ ඇත්තටම ඒක නිසා මේක නැති කරන්න බෑ නිකන් ඔය නිකන් තර්ක දාලා එහෙම වෙන්නේ කොහොමද ඉන්නවනම් ඉන්න එපා අර එහෙම කියලා එහෙම නිකන් ගස්සලා බය කරලා එහෙම නිකන් අපි බයට බන අවබෝධ කරගන්නේ ගන්නකට බෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එකපාරම ආත්මය පළවා හරින්න නෙවෙයි ආත්මයක් කියලා බාරගත් තැන බෙදා බලන්න විග්‍රහ කරලා බලන්න කඩලා බලන්න බිඳලා බලන්න විභජනය කරන්න එහෙම බෙදාගෙන යනකොට නාම ධර්ම කුඩාවට බෙදින්න ඕනේ. රූප ධර්ම කුඩාවට පුංචියට කලාප වශයෙන් ඉන්ඩිවිජුවල් වශයෙන් බෙදී යන්න ඕනේ. එහෙම යනකොට තියෙනවා පොකුරු ධර්ම. පොකුරක් තියෙන්නේ. ධර්ම පොකුරක්. ඒ ධර්ම පොකුර සම්පිණ්ඩණය වෙනවා. සමූහය ගැතෙන සමූහයට එනවා. ඒ වගේම සමූහ ලක්ෂණයේ තියෙන අර මේ කියන්නේ මොකද්ද අපි කිව්වේ ඒකමද සමූහ ඝණය සමූහ ඝණයට පත් වෙනාන් පස්සේ අපිට ඉලිප්පි ආත්මයක් නැති ජීවියක් තිබෙනවා හැටියට පේනවා බාර ගැනීමටපත් වෙනවා හැබැයි ඒක නැවත ඒක විස්තර කරාන් පස්සේ ඒක නැති වෙලා යනවා ඒක නිසා කරන්න ඕනන්නේ මේක බෙදලා කොටස් කරන්න ඕන ඒ කොටස් කරගෙන යනකොට ඇතුලේ හිස් බවක් පේනවා හිස් බවක් තියෙනවා ඒ හිස් බව කියන රිත්ත තුච්ච හැබැයි ඇතුලේ හරයක් නෑ අසාරක ඒ වගේම හොයාගන්න දෙයක් නෑ සරණක් නෑ පිහිටක් නෑ අතාන අසරණ ඔන්න විදිහට ඒ ආත්මයක් නැති බව තුච්ච රිත් අසාරක අසරණ ආදි වශයෙන් බැලීමට බලන විදියට කියනවා ඔය මේ අනාත්ම ලක්ෂණය පිළිබඳව සලකා බලනවා කියලා. මං හිතනවා ඒ ප්‍රශ්නෙට ඒ උත්තරය ධර්මක ප්‍රමාණවත් කියලා. මේ අහලා තියෙන ප්‍රශ්නවල හැටියට මේකේ තියෙනවා මෙහෙම. නාම රූප සමාධි භාවනාවෙන් නාම රූප විදර්ශනාවට යන ආකාරය කියලා දෙන්නත් ඕනේ. සත්ත්වවිසුද්ධිය පිළිවෙලකට කියලා දෙන්නත් ඕනේ. මැරෙන්න යනකොට ඒ චිත්ත වීතිය මගේ හොඳට වැඩ කරයිද කියලා බලාගන්න මට චිත් මරණ අවස්ථාවේදී චිත්ත වීතියක් දැනගන්න ඕන. ජීවත් වෙලා ඉන්නකොට මගේ භවංගය හරියට වැඩ කරනවද කියලා භවංග වැඩ කරන ආකාරය දැනගන්නත් ඕන. ඒ වගේම තමයි තව જાතියක් කියලා තිබුණා මෙන්න මේකේ මේ ඔය වගේ එක එක જાති තියෙනවා. මං හැබැයි ගලබලා විතරයි කියලා දෙන්නේවා. සමහර ඒවා තියෙනවා ධර්මකාරණා, සමහර ඒවා වැදගත්, ඔක්කොම වැදගත්. මේකට ගලපන්න පුළුවන් ටිකක් ගමු. ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. මේක තව එකක් තියෙනවා. මේක විශේෂයි. භාවනා කිරීමේදී කමඨහං දෙනවා කියන්නේ මොකද්ද? කමඨහං. කමඨහං දෙනවා කියලා කියන්නේ නිකන් මේ තෑග්ගක් දෙනවා වගේ, පොඩි පෙට්ටියක් වගේ. කමඨහං. මේක තේරුම් ගන්න. මේක රෙකෝඩ් කරනව නේද? මේක ඉන්ටර්නෙට් එකට දාන්න එපා. ඒක අපි රහසේ තියාගමු. හේතුව මේක දැම්මොත් මේ රිපල් බ්‍රුක් එකටත් හොඳ නෑ. මේ කමටහන් කියන එක මේක මේ සිංහල භාෂාවේ තිබෙනවා සිංහල භාෂාවේ තිබෙනවා මේ ඒක ඇවිල්ලා පරණ සිංහල, පියෝ සිංහල, හෙළ සිංහල කියලා කියනවා සහ මිශ්‍ර සිංහල කියලා කියනවා. දැන් මේ පින්වතුන් ඉගෙනගෙන තියෙන්නේ පියෝ හෙළ සිංහලද නැත්නම් මිශ්‍ර සිංහලද? සුවර්ධයක කොහොමද දැනගන්නේ ඒක මිශ්‍ර සිංහල කියලා? කොහොමද දැනගන්නේ? මෙහෙමයි. මෙහෙම හිතලා බලන්න. මෙහෙම හිතලා බලන්න. මේ දවල් හොදපු කමීසය අල්මාරිය ඇතුළට දාලා ඒක දැම්මේ නැත්තේ කියලා මට කචකච ගන්න ඉපයි කියලා ගන්නවා. බලන්න එහෙම වචයක් නිකන් අහලා නැද්ද කොහෙද ගිවල් වල කියලා තියෙනවා. කචකච ගන්න ඉපයි කියලා කියනවා නේද? අලුතෙන් මහපු කමීසය නේද? මොකටද දාලා තියෙන්නේ? අල්මාරියට. මේ කමීසය අල්මාරිය ඇවිල්ලා සිංහලද? කොහෙන්ද ආවේ? ලන්දේසි කියනවා, පෘතුගීසි කියනවා, ලංකාවේ නන් නොවේ. ඒකේ එහෙන් ආවා. අර මොකද්ද හොදපු ඒවා ටික ඇවිල්ලා ලංකාවේ නේද? ඊට පස්සේ ලංකාවෙන් කෑල්ලකුයි පෘතුගීසි ලන්දේසි ඒ පැත්තෙන් කෑල්ලකුයි කචගජ ගන්න එපයි කියලා කියන ඒක කොහේකද? ඔය දෙක ඉන්දියන්, දකුණු ඉන්දියාවේ. ඕන් ඔය වගේ හරීම මිශ්‍ර වෙච්ච එකක් තමයි තියෙන්නේ. අපි ඉගෙන ගන්නෙ මොකද්ද? මිශ්‍ර සිංහල. මේ මිශ්‍ර සිංහල ඉගෙනගෙන ඇවිල්ලා මේ වගේ වචනයක් ලැබුණාම ප්‍රශ්න හිටිනවා. මේකේ කමඨහං කියන වචනේ, කමඨහං කියන වචනේ සාමාන්‍ය තේරුම මේ වචනේ මොකද්ද? කර්මස්ථාන. කර්මස්ථාන. කර්මස්ථාන කියන එක සාමාන්‍යයෙන් කෙලිම ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේට් කරොත්, ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේට් කරොත් එහෙම ඒකට තනුන කර්මස්ථාන කියලා කියන්නේ වැඩපළ කියන එක. කර්ම කියන්නේ මොකද්ද? වැඩ. එහෙම නෙවෙයිද? කර්මස්ථාන කියන්නේ වැඩ කරන තැන, වැඩපළ. තියෙන්නේ කර්මස්ථාන. කියන්නේ කමටහ. මොකද්ද මේක කියලා තේරුම් ගන්න ඕන. මේ භාවනාවකදී කර්මස්ථාන කියලා කියන්නේ මොකද්ද? භාවනාවකදී අපේ හිතට පවරනවා සිහිය නුවණ එක්කාසු කරලා වැඩක් කරන්න. ඕක තමයි වැඩි. ඕක තමයි ක්‍රියාව. ඕක තමයි කර්මය. තේරුණාද? හිතට තියෙනවා වැඩක් මොකද්ද? සිහිය නුවණ එක්කාසු කරගෙන වැඩක් කරන්න තියෙනවා. සිහිය මොකද්ද තියෙන්නේ වැඩි? යොමු වීම. ඊළඟට නුවණේ තියෙන වැඩි මොකද්ද? දැකීම. යථාර්ථය දැකීම. සිහියයි නුවණ එක්කාසු කරලා ඊට පස්සේ යම්කිසි තැනකට පටල කරනවා. ඒ දෙන්නව වැඩක් කරන්න. ඒ දෙන්නට තියෙන්නේ වැඩි මොකද්ද? මේ සිහිය. තව එකක් තියෙනවා. ඇයි සිහියයි නුවණයි හැම වෙලෙම දෙකට කියලා කියන්නේ? සිහියයි නුවණ, සිහිය නුවණ, සිහිය නුවණ දිනු කරන්න. ඇයි? ඒ කියන්නේ මේ දෙන්න මේ ඇවිල්ලා අර සිහියයි නුවණයි කියන ධර්මතා දෙක විදි දෙක තියෙන ධර්මතා. සිහියට දකින්න බෑ. සිහියට දකින්න බෑ. හැබැයි සිහියට එක් කරගෙන යන්න පුළුවන්. නුවණට යන්න බෑ. දකින්න පුළුවන්. ඔන්න එක්කෙනෙක් කියනවා අන්ධෙක්. අන්ධයාට 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 යන්න පුළුවන් පේන්නේ නැහැ නේ. ඔව්. අනිත් එක කොරාට යන්න බෑ පේනවා නේ. ඔහොම කතාවක් තියෙනව නේද? ඒ වගේ සිහියට යන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්, එක් කරගෙන යන්න පුළුවන්, ඒ වැඩේ කරන්න පුළුවන්. හැබැයි දැනීමේ ගතිය එහෙම සිහියට නැත. තේරුම් ගැනීමේ ගතිය නැත. හැබැයි ප්‍රඥාවට තියෙන්නේ තේරුම් ගැනීමට හොඳට පුළුවන්. හැබැයි යාගන්න බැරිය. ඒ නිසා සිහිය කරන්නේ මොකද්ද? අර ප්‍රඥාව අතින් අල්ලගෙන එක් කරගෙන යනවා. එක් කරගෙන ගිහිල්ලා අර ආරම්මණයට යොමු කරනවා, ගොඩ කරනවා. ආරම්මණයට ගොඩ වුණාම පස්සේ ප්‍රඥාව කරන්නේ මොකද්ද? ආරම්මණයේ තත්වය දැනගන්නවා. ඒක නිසා තමයි යන්න කෙනෙක් ඕනේ, යොමු වෙන්න කෙනෙක් ඕනේ, යොමු කරන්න කෙනෙක් ඕනේ. ඒ තමයි සිහිය. දකින්න කෙනෙක් ඕනේ, බලන්න කෙනෙක් ඕනේ, තේරුම් ගන්න කෙනෙක් ඕනේ. ඒක තමයි ප්‍රඥාව. ඒ නිසා hand in hand මේ දෙන්න වැඩ කරන නිසා සිහියයි නුවණයි කියලා කියනවා. මේ සිහිය නුවණ කියන ධර්මතා දෙක යම්කිසි තැනකට, හැබැයි ඒක විතරක් නෙවෙයි, තව තියෙන වීර්යය, තියෙන සද්ධාව, තියෙන හැමනේ. මේ සිහිය නුවණ ධර්මතා දෙක යම්කිසි තැනකට යනවා නම් එතන කියනවා ඒ දෙන්න වැඩ කරන තැන කියලා. ඒ දෙන්න වැඩ කරන තැන. ඒකට කියනවා කර්ම ස්ථාන. කාගේ කර්මද? සිහියයි නුවණයි ඒ එකතු වෙලා කරන වැඩ කරන තැන. කර්ම ස්ථානයේ දෙන්නගේ වැඩවල. ඒ නිසා මේ ඒක නිසා තමයි කියන්නේ කමඨහන් කියලා. කර්මස්ථාන කියලා කියන්නේ තහන් කියලා කි. තහන් කියන්නේ ස්ථානෙ. කම කියලා කියන්නේ කර්ම. කමඨහන්. ඊළඟට මේ කර්මස්ථාන කියලා දෙනවා කියලා කියන්නේ මොකද්ද? දැන් මේකේ තියෙනවා මේ හිත නේ, ඔක කරන්නේ ඔක්කොම වැඩි. එතකොට හිතට තියෙනවා හිතන්න දේවල් ගොඩක්. ගම ගැන හිතන්න ඕන, රට ගැන හිතන්න ඕන, දරුවෝ ලපටි ගැන හිතන්න ඕන, ස්වාමියා භාර්යාව ගැන හිතන්න ඕන, ගස් කොළන් ගැන හිතන්න ඕනේ, වැටමායින් ගැන හිතන්න ඕනේ, වහලේ ගෙදර වාහනේ ගැන හිතන්න ඕනේ, කාපට් එක ගැන හිතන්න ඕනේ, මෙහෙට ආවන් පස්සේ කුෂන් එක ගැන, තේ කෝප්ප ගැන, ඊට පස්සේ වේලාව කලාව ගැන, ආහාර පාන ගැන, අද ගැන හෙට ගැන ගොඩාක් හිතන්න තියෙනවා. ඒ හිතන්න යනකොට මේවා ඔක්කොම හිතාගෙන හිතාගෙන යන්න ගියොත් එහෙම මේ හිතට ආයේ වෙන වැඩක් එහෙම නැහැ. ඇවිස්සිනවා. ඒ නිසා මේ ස්වාමින් වහන්සේ නමක් ළඟට යනවා. ගිහිල්ලා කියනවා මට භාවනා කරන්න ඕනේ කමටහන් දෙන්න, කියන්නේ මගේ සිහිය නුවණ දෙකට වැඩක් දෙන්න කියලා. කිව්වෙන් පස්සේ උන්වහන්සේ මොකද්ද මට මෙහෙම මට මේ නිවන් දකින්න මට වෙහි සිහියන උන්ට වැඩ කරන්න දෙයක් දෙන්න කියලා කිව්වන් පස්සේ උන්වහන්සේ නහය පෙන්නනවා. එහෙම නේද කියන්නේ? ඔව්, නාසය පෙන්නනවා. මොන උතන තමයි හොඳම තැන? ඔතෙන්ද සිහිය එක්කරගෙන යන්න, නුවණ එක්කරගෙන යන්න ගිහිල්ලා ඔන්න ඔතන තමයි පොයින්ට් එක කියලා වැඩපොලක් දෙනවා නේද? අන්නේ වැඩපොල හොයලා දෙන එකට කියනවා මොකද්ද? කමටහන් දෙනවා කියන. එහෙම නැත්තම් කියන නෑ, ඒ වැඩපොලේ මට කරන්න බෑ, ඒකේ තේරෙන්නේ නෑ වැඩ. ඊට පස්සේ මොකද කරන්නේ? ආයෙහෙනම් ඇඟ හිසේ පටන් පාදාන්තය දක්වා මේකේ අස්සේ තියෙනවා වේදනා, අරුවම මේ වටිකක් තියෙනවා. ඒක දිහා බලාගෙන 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 යන එක තමයි යාගේ ජොබ් එක කියලා ඒක දෙනවා. ඒ තමයි හිත පවත්වන්න සියනෝදයට දීපු වැඩේ. ඒක වැඩ කරන්නේ නැත්තම් ඊට පස්සේ කියනවා සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා කියන්නේ. ඒක තමයි වැඩේ. අන්න ඒ වගේ තමන්ගේ ශරීරේ නම් හිස, කෙස්, ලොම්, නහර, දත්, ඇට, ඇට මිදුළු, මාස්, පිඩු, ඊළවස්සේ තිබෙන්නා වූ අක්මා, දලබුව, හදවත, ඔය වගේ දේවල් වලට ගිහිල්ලා මේ හරිය මෙනෙහි කරන්න, මේ මෙනෙහි කරන්නේ මෙහෙමයි, මේ හරිය ගිහිල්ලා බලන්න, මේක බලන්නේ මෙහෙමයි, මේ හරිය වැඩ කරන්න, මෙතන වැඩ කරන්නේ මෙහෙමයි කියලා ඒ වැඩ කරන ස්ථානයයි, වැඩ කරන පිළිවෙලයි, වැඩ කරන්න ඕන වෙලාවයි, වැඩ කරනකොට එන බාධක ඒ වගේ නැති වෙන වෙලා නැති කරගන්න විදියයි ඔක්කොම කියනවා. වැඩසටහනට කියනවා මොකද්ද? මොකද්ද කියන්නේ? කර්මස්ථාන කියලා දෙනවා, හෙවත් කමටහන් දෙනවායි කියලා. දැන්වත් මේක තේරුණාද? මේ ලයිට් එක දාඋනේ නේද? කණ්ණාඩිය නැතු මේ අකුරු හොය හොයා කියන්නේ. භාවනා කිරීමේ කමසනේ අර්ථය මොකද්ද? කරුණාවෙන් පැහැදිලි. ඒක ඔන්න කියලා දුන්නා. ඊට පස්සේ සමාධිය යනු කුමක්ද? මොකද්ද සමාධිය කියන්නේ? සමාධිය යනු මොකද්ද? ඕ ඒකාග්‍රතාවය කියලා කියනවා. හැබෑවට මොක වෙන්නේ කොහොමද? ඔය ඒකාග්‍රතාවය වෙන්නේ කොහොමද? එකම අරමුණක සිහිය තබා ගැනීම. අරමුණේ සිත එකඟ වීම කියනවා, එක අරමුණක සිත තබා ගැනීම කියනවා. තව ඒ ළඟින් යන් ටිකක් කිව්වන් පස්සේ බේරෙන්න පුළුවන්. හැබැයිවටම අපේ හිතට අරමුණක් උපායි. අරමුණක් නැතුව හිත පහළ වෙනවද? නැත. මේ ලෝකේ භාවනා කරන්නටත් අරමුණ එපායි. අරමුණු මේ ලෝකේ කොච්චර තියෙනවද? කෝටි ප්‍රකෝටි ගාණක් තියෙනවනේ. ඔය ඔක්කොම දාගන්න පුළුවන්ද? නෑ. බුදුරජාණන් වහන්සේ මේ කෝටි ප්‍රකෝටි ගණන් තිබෙන්නා වූ ආරම්මන වලින් හිත සමාධිමත් කරගන්න පුළුවන් ලේසි පහසු අරමුණු ටිකක් ඔය එකින් තෝරලා තියෙනවා. ලේසි පහසු සුදුසු අරමුණු ටිකක් ඔකේ තෝරගෙන තියෙන. ඒ තෝරගෙන මේ මිනිස්සුන්ට මේ ටික හොඳයි කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙමනේ කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒක එකක් තමයි මොනවද? ආනාපාන සතිය, මෛත්‍රිය, බුදු ගුණ, දහම් සංගුණ, දානය, ඊට පස්සේ ත්‍යාගවන්ත බව, දෙවියන් පිළිබඳ හිතීම, මරණය ගැන හිතීම, පිළිකුල, තෙතිස් කුණප, ඔය වගේ දේවල්. හැබැයි ඒවා කියලා තියෙන්නේ නීවරණ නැති වී යන කුසල ධර්මයන් වැඩි යන අරමුණු විතරයි තේරෙන්නේ. නැත්තම් කොච්චර තියනවද නේද? නීවරණ ධර්මයන් මැකී නැති විනාශ වී යන්නා වූද, කුසල ධර්මයන් වැඩි හැඩගැහි මෝරවාගෙන එන්නා වූද අරමුණු තමයි තෝරලා තියෙන්නේ. කසින ඒවා. එතකොට මේ භාවනාවක් කරන්න ගියාමත් අවශ්‍යයි ආරම්භණය. ආරම්භණේ තමයි හිත වැඩ කරන්නේ. ආරම්භණේ හිත හොඳට වැඩ කරනවා, බද්ධ වෙනවා. අපි කියනවා ආස්වාස ප්‍රස්වාස තුල, ආස්වාස ප්‍රස්වාස මත යම් කිසි කෙනෙකුගේ හිත හොඳට ආස්වාස වෙනවා ප්‍රස්වාස වෙනවා දකිමින් බලමින් ඉන්න පුළුවන් නම් එයාගේ හිත එතනින් අහකට යන්නේ නැත්නම් එතන ඉන්නේ හිත ආස්වාසේ ප්‍රස්වාසේ විතරයි. ඔන්න එතකොට උනේ මොකද්ද? ඒ ආස්වාස දකින හිතක් ප්‍රස්වාස දකින හිතක් විතරයි තියෙන්නේ, එතනින් එහාට නැහැ. ඒ නිසා එතනදී එතන ඒ වැඩ දෙක විතරක් කරන්නා වූ හිත කියනවා, හිතට කියනවා ආනාපාන සතියේ එකඟ වුණා කියලා. හරිනේ? ඕක ආනාපාන සතියේ එකඟ වුණා කියලා කියනකොට සාමාන්‍ය පුළුවන්. මම මේ පොඩි මේ ආනාපාන සතිය අටක් ගත්තා, මට දැන් තියෙන සමාධියක් චුට්ටක් තියෙන. ආනාපාන සතිය රැලි පහක් ගන්නවා, මට තියෙන දැන් ආනාපාන සතිය සමාධිය තියෙනවා දැන් පුළුවන්. ඔය සමාධියේ ගුණගා ගන්න තමයි ගණන් කරන ක්‍රමය, ස්වාභාවික හුස්ම ඕනේ කමෙන් ගන්න, ඔය ඔක්කොම ජරමර කියලා දෙන්නේ ඕකට එක්කාසු වෙන්නයි, ලං වෙන්නයි, ඒකත් එක්ක හිතවත් වෙන්නයි. ඇත්ත වශයෙන්ම තමන්ගේ නහයේ තිබෙන හුස්ම රැල්ලට හිතවත්කම් කියලා දෙන්නේ මේ වෙන කොයින් හරි ඉන්නේ බෑ අපි. එහෙම නෙමෙයිද? දැන් අපි මම නව ශ්‍රීලන්තයේ දෙනකොට නහයවල් පැකට් එකක් ගෙනවි නෑනේ. මේ තම තමන්ගේම නහයනේ. හුස්ම ගෙනාවෙත් නෑ. දැන් බලන්න, දැන් ඒ ආස්වාස ප්‍රස්වාසයේ හිත පිහිටුවාගෙන ඉන්නකොට එකග වෙනවනේ. ආන්න ඒ ඒකාග්‍රතාවයට, ඒ සංසුන් බවට, එක අරමුණක හැසිරෙනවට කියනවා සමාධිය කියලා. ඒකට නමක් දානවා තැනේ නම. ඒකට කියනවා ආනාපාන සතිය තියෙන නිසා ආනාපාන සතියට යොමු වෙච්ච සමාධියට කියනවා ආනාපාන සති ඒකාග්‍රතාවය, ආනාපාන සති සමාධිය කියලා. එතකොට හිතයි සිහියයි ප්‍රඥාවයි සමාධිය ඔක්කොම ටික එතන ඉන්නේ. ඔන්න සමාධිය. ආයෝග වෙන මොකක්වත් නැහැ. හිත එකත අනිත් මේ දිරි හිතන බර සරල ඕලාරික උපමා. මේක කොච්චරක් තියෙනවද මේ මෙතන? මෙතන ඉන්නවා යෝගීන් ගොඩක් ඉන්නවා. ලයිටුත් තියෙනවා, කාපුටුත් තියෙනවා, කුෂන් තියෙනවා, මේ බෝල් එක තියෙනවා, බුදු පිළිම වහන්සේ තියෙනවා, ගොඩාක් අයිටම්ස් තියෙනවනේ අරමුණුනේ නේද? දැන් ඇහැ හැරෙව්වන් පස්සේ ඔය අරමුණු වල ගෑවි ගෑවි යන්නේ මේ දර්ශනපතේ. අපි මොකද කරන්නේ? මෙතන ඉතිවෙන්නා වූ සිය ගාණක් දහස් ගාණක් තිබෙන්නා වූ මේ ආරම්මන ඔක්කොම අතහැරලා දාලා අර බිත්තිය දිහා බලා ඉන්නවා. නැත්තම් මේ බෝඩ් එක දිහා බලන්න. මේ බෝඩ් එක දිහා. මේ බෝඩ් එක දිහා බලනකොට මේ බෝඩ් එකේ හතර වටේත් බලන්නේ නැතුව මැද්දහැවට ඒ තියාගෙන ඉන්නකොට හිත එකයිනේ දකින්නේ. ඕක මොකද්ද? දර්ශන ඒකාග්‍රතාවය. ඒ කියන්නේ එක දෙයක් දිහා බලාගෙන හතර වටේ තියෙන ඒවා හිතන්නේ බලන්නේ නැහැ. හැබැයි ආයෙ පටන් ගන්න එපා, මේක දිහා බලාගෙන නිකන් උදාහරණයක්. ආනාපාන සතියත් ඔය වගේ. ආනාපාන සතියත් ඇවිල්ලා අර හතර වටේ තියෙන නහය ගැන හිතන්නේ නැහැ, පොළ ගැන හිතන්නේ නැහැ, නහය වටේ හිතන්නේ නැහැ, ඇස් ගැන හිතන්නේ නැහැ, නලල ගැන හිතන්නේ නැහැ, මූණ ගැන හිතන්නේ නැහැ, මොකක්වත් ගැන හිතන්නේ නැහැ. හැබැයි නාසයේ ගාවට ගියාට නාසයේ ගැනවත් හිතන්නේ නැතුව නාසිකාග්‍රයේ ඇතුලේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් විතරයි බලන්නේ. අන්න එතන තමයි ඔය ඒකාග්‍රතා සමාධිය තියෙන්නේ. ඒක පැය භාගයක් විනාඩි 40ක් පැයක් එකහමාරක් විතර දිකට කැඩෙන්නේ නැතුව තියාගන්න පුළුවන් නම් අන්න එතකොට කියනවා එයාගේ සමාධිය හයියේ ඇති සමාධියක් කියලා. මේක තේරුණාද? ඊළඟට කියනවා උපචාර සමාධිය කියන්නේ මොකක්ද එහෙනම් කියලා. උපචාර සමාධිය කියලා කියන්නේ ওই විදිහට සමාධිය මම කියන්නේ දැන් ආනාපාන සතිය කියලා. ආනාපාන සතියේ සමාධිය උහු වඩාගෙන යනකොට ඔතන තියෙන්නේ කරුණු දෙකයි. මොකද්ද? එන හුස්ම රැල්ල යන හුස්ම රැල්ල. එන හුස්ම රැල්ලත් යන හුස්ම රැල්ලත් දෙක විතරයි තියෙන්නේ. එක තැනක හිත එක විදිහකට ඉන්නකොට එතන හුස්ම ගන්න තැන හුස්ම රැල්ල හෝ වේවා, හුස්ම රැල්ලට ගෑවිලා හෝ වේවා, හුස්ම රැල්ලෙන් පිට හෝ වේවා, හුස්ම රැල්ල වැදෙන ප්‍රදේශයේ හෝ වේවා, ඒක ටිකක් එළිය වෙන ගතියයි. ගිනිමැලයක් නෙවෙයි, එළිය වෙන ගතියක්, පාට වෙන ගතියක්, හැඩ වෙන ගතියක්, ආලෝකමත් වෙන ගතියක් ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ මෙහෙමයි. ආස්වාස ප්‍රස්වාස දිස සියවරක් බලනවා, දෙසිය වතාවක් බලනවා, ගණන් කරගෙන නෙවෙයි, නිකන් ඇවරේජ් දහස් වතාවක්, දසදහස් වතාවක්, ලක්ෂ වතාවක්, කෝටියක් වාරයේ බලාගෙන යනකොට ආන්න ඒ බැලිල්ල නිසාම තමයි අර වටපිට එළිය එන්න පටන් ගන්න. මේ හුස්ම රැලි හතරක් පහක් එහෙම ඇදලා දාලා එළි හොයනවා. පන්දමත් තමයි පත්තු කරගන්න වෙන්නේ. එකට ඉන්න බෑ. හැරෙනවා, ඇඹරෙනවා, වටපිට බලනවා, ඔර්ලෝසුව බලනවා, බුදු පිළිම දිහා බලනවා, ඇට සැකිල්ල දිහාත් බලනවා. ඕනේ මොකද්ද? එළි. මේක තීරු ගන්න. දැන් ආස්වාස ප්‍රස්වාස ඒක නිසා කලකම්මැලි නැතුව ගන්න හිරණ හැම හුස්ම රැල්ලක්ම මට අනාගතයේට මොහොතින් මොහොත ප්‍රයෝජනවත් වෙනවා කියන සද්ධාව පිහිටුවාගෙන ඕක දිගට කරගෙන යන්න ඕන. කාලයක් එනවා, කාලයක් එනකොට හිත හරි නිෂ්කලංක වෙලා සාන්ත වෙලා සමහරුන්ට පැයින්, සමහරුන්ට දවසෙන්, සමහරුන්ට දවස් දෙකෙන්, සමහරුන්ට සතියෙන්, සමහරුන්ට මාසෙන් සිද්ධ වෙනවා. හොඳට හුස්ම ගන්න ඕන. එළි හොයන්නේ නැතුව. ඊළඟට ආස්වාස ප්‍රස්වාස ප්‍රදේශය කලෙලි වෙලා සාන්ත වෙලා ආලෝකමත් වෙලා එනකොට එහෙම නැත්තම් ඕකට කියනවා අලුතෙන් එන්න කියලා. තුන් ගන්න. සමහර වෙලාවට ඒ හුස්ම රැල්ලම වෙනස් වෙනවා. හුස්ම රැල්ලම නිකන් ගුලියක් වගේ වෙනවා. ගුලියක් නාසයට එනවා යනවා. සමහර වෙලාවට වැලි වැටෙනවා. සමහරට හුස්ම කෑ වලාකුළු කෑල්ලක් එක එක හැඩතල එනවා. හැබැයි ඒ ඉස්සෙල්ලා තිබුණේ මොකද්ද? ආස්වාසය ප්‍රස්වාසය. දැන් මොකද උනේ? දැන් උනේ තුන්වැන්නේක් සකස් වෙනවා ආලෝකයක. එතකොට තියෙනවා ආස්වාසයයි ප්‍රස්වාසයයි ආලෝකයේ නිමිත්ත ප්ලස් තුන්වැන්නනේ නේද? ආන්න ඒ ගතිය එනකොට එකපාරම පාත් වුණා පත්විල්ලක් දැන් දෙන්නම් කියලා ඒකේ ඉල්ලෙන්න හොඳ නැහැ. ඒ ආලෝකයේ එළියේ ඉල්ලෙන්න හොඳ නැහැ. ඊට පස්සේ යන්න යනවා. ඒක නිසා ඒකට ඉන්න ඇරලා නොසලකා හොඳට අස්වාස ප්‍රස්වාස කරගෙන යනකොට ඒකත් ඉන්නව අස්වාසත් ප්‍රස්වාසත් කරනවා. ඒකට කරුණු තුනක් තියෙනවා. පසු කාලයකදී හොඳට වැඩුණායින් පස්සේ කර්මස්ථාන හොඳට නිවැරදිව ලබාගෙන ඊට පස්සේ අපි හරියට ගන්නවා නිමිත්ත ආපු එක. ඒකට කියනවා භාවනා නිමිත්ත මෝරණ කල ඉන්න ඕනේ. ඊට පස්සේ අස්වාසත් හොඳට දැනෙනවා ප්‍රස්වාසත් දැනෙනවා. හරියට නිමිත්තේ මැද්දේ හිත පවත්වාගෙන යනවා. මේ බෝඩ් එක දිහා බලන් මේ බෝඩ් එකේ බැලුවන් පස්සේ මේ බෝඩ් එකේ අයින බලන්නත් පුළුවන්. හැබැයි හැලෙන්න බරයි. පහළ බැලුවොත් පල්ල හැපේනවා. උඩ බැලුවොත් වහලට යනවා. මේ අයින් බැලුවොත් එහෙම එතනින් ගිලිලා ඒ යහපත තියෙන එකට යනවා. ඒක නිසා හැම වෙලෙම මේ බෝඩ් එකේ මැද්දේ බලනකොට සේෆ් හොඳයි. ඒ වගේ භාවනා ආරම්භණය ආවන් පස්සේ ආරම්භණේ හරියට මැද්දෑවේ තියාගෙන හින්න ඕනේ හිත. ආන්න එහෙම වුණායින් පස්සේ ඒක පැතිරිලා විස්තරණය වෙලා බැබලිලා ඒ වගේම ලස්සන වෙලා ලොකු වෙලා තමන්ව ඒකට බාරගත්ත සහ ඒකට ඇදගත්ත සහ ඒක තමන්ගේ පැත්තට ආපු යංකසි සිදුවීමක් ඇති වෙනවා. ආන්න ඒ වාගේ සිදුවීමක් වුණාට පස්සේ ඒ හිත අර තිබෙන්නා වූ සමාධියේ ආලෝකයේ සමාධියේ අර ආලෝකේ පැත්තට ඇදිලා ගිහිල්ලා ඒකේ අස්සට යන ගතියක් තියෙනවා. නිකන් මේ දොරක් කඩාගෙන යනවා වගේ සාන්තව සිද්ධ වෙන දෙයක් ඒක. හරිම සාන්තව සිද්ධ වෙන දෙයක්. ඔන්න ඔය වගේ සිදුවීම් ඇති වුණාන් පස්සේ ඔකට වෙන වෙන නම් කතා කරනවා. ඒකට කියන්න පුළුවන් අර පල්හැ කතිය වගේ නෙමෙයි ඒ ඔය සිද්ධිවේ. අර ආලෝකයක් අස්වාස ප්‍රස්වාස ආලෝක වගේ තියෙන තැන්වල ඒ කියන්නව තන සමාධිය තියෙනවා. ඒ සමාධියට කියනවා දොරකඩ සමාධිය කියලා. ඕක හොයන්න යන්න එපා. ඕක හොයන්න යන්න එපා මේ පොතේ දොරකඩ සමාධිය කියලා. ඔක මං අර පරිවර්තනයක් කිව්වේ. උපචාරය කියන්නේ මොකද්ද? උපචාරය කියලා කියන්නේ ගේකක් තියෙන උපචාරයක්. ගේක උපචාරය කියන එක දන්නවද? මේක දැන තියෙන උපචාරය කියන එක දන්නවද? අපි මේ ශාලාවට එනකොට ශාලාවට ඇතුළු වෙන්නේ කොහෙන්ද? මෙතෙන් ගොන තැනක ඉන්න පුළුවන්. අර පැත්තෙන් එනකොට මේ එළියෙත් නොවන ශාලාවේ ඇතුළෙත් නොවෙන්නව කැලලක් තියෙනවා. ශාලාවේ ඇතුළෙත් නොවේ එළියෙත් නොවේ. එළිය කියන්නේ මොකද්ද? අර වහලේ තියෙනව නේද? වහලෙන් වහලේ පල්ලෙහාට තියෙන කණු වලින් වහලෙන් එළිය ඇවිල්ලා අවුට්. ඒකෙන් මෙහා පැත්තට ආවන් පස්සේ අපි එළිය නෙවෙයි නේද? ශාලාවේ ඇතුළේද? නැහැ. එළියෙත් නොවන ශාලාවේ ඇතුළෙත් නොවෙන්නව තැනක් තියෙනවා. ඒක තමයි පැසේජ් එක කියලා කියන්නේ. ඒ පැසේජ් එක හරියට වගේ පැසේ ඇවිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? මේකෙන් දොර අරගෙන ඇතුළට එනවා. මේ තමයි නියමම ශාලාව නේද? එතකොට මේකෙන් ඉස්සෙල්ලා එළිය හිටියා, ඇතුළට ආවා පැසේජ් එකට, ඊට පස්සේ ඇතුළට මෙහෙට ආවා. අන්න ඒ වගේ තියෙනවා හිතේ. මේක වඩාගෙන යනකොට අර ඇතුළට ගියා වගේ එකක් වෙනවනේ. ඒකට කලින් තියෙනවා, ඒකට යන්න කලින් ඔන්න මෙන්න කියලා තැනක් තියෙනවා. ඔය හරියේ පවත්තන්නා වූ සමාධියට කියනවා මොකද්ද? දොරකඩ සමාධිය කියලා. උපචාර සමාධිය කියලා කියනවා. ඒකට ඒ උපචාර සමාධියත් තෙමෙන්නේ නැහැ. දැන් මේකට ආවම පස්සේ තෙමෙන්නේ නැහැනේ. පැසේජ් එකට ආවම පස්සේ. ඒ වගේ අතනක් තියෙන ශක්තියක්. ආරක්ෂාව හොඳයි. හැබැයි ඒක ශාලාවෙන් එළියේ, එළියෙන් ඇතුලේ එහෙම එකක් තියෙනවා. ඒකට තමයි කියන්නේ උපචාර සමාධිය කියලා. අන්න ඒ වගේ උපචාර සමාධිය කියලා කියන්නේ අර්පණාවකට දොරටු තියෙන තැන. උප ධානයකට දොරටු ඉන්න තැන. එකත් හොඳයි. ධානය ඇතුළට ගියන් පස්සේ හරි හොඳයි. ඔන්න ඕක තමයි කියන්නේ උපචාර සමාධිය කියන්නේ. මේක තේරුණාද? මේ කියපු කාරණේ තේරුණාද? දෙන්නෙකුට තේරලා තියෙනවා. ආයෙ කියන්න එපා අනිත් අයට. එහෙනම් කමන්නේ. උපචාර සමාධිය, අර්පණා සමාධිය කියලා කියන්නේ මොකද්ද? අර ඇතුළට ආවා වගේ තියෙන සමාධිය. අනික් කාරණේ, සමාධිය ඇතිවන්නේ කුමක් නිසාද? සමාධිය වැඩි වෙන්නේ, සමාධිය ඇති වෙන්නේ මොකක් නිසාද? සමාධිය ඇති වෙන්නේ ඇස් දෙක පියාගෙන ශරීරයේ ඍජුව තබාගෙන නාසයේ පැත්තට හිත තබාගෙන එතන ආස්වාස ප්‍රස්වාස දිහා බලාගෙන කෝ සමාධි කෝ සමාධි කෝ සමාධි කියා හිටියේ නෙවෙයි. එහෙනම් ආස්වාස ප්‍රස්වාස දෙක විතරක් හොඳට බලාගන්න. අර කෝ සමාධි කියන එක ඉසික් කළා දාන්න. දැන් අපිට තියෙන්නේ මොකද්ද? කෝ සමාධි. සමාධි හොයනවා. පොතේ නම් කියලා තියෙනවා මෙතනකෝ. මෙතනකෝ. ආනාපාන සතිය පිරිසුදු සමාධියක් වෙන්නේ කොහොමද? නහය හොදගෙන આવොත් නෙවෙයි යා. ඒක හොඳට නිකෙලස්ස වැඩුවොත්. ඒ විදිහටයි. මේකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ඇත්තටම මේ ප්‍රයෝජනවත් ප්‍රශ්න කීපයක් තමයි මම මේ තෝරගත්තේ. මේක කියලා දෙන්න ඕනේ මේ භාවනාවට අදාළ වෙන තවත් ගොඩක් තියෙනවා. තවත් තියෙනවා ගොඩක් වෙලා යන නිසා අපි දැන් භාවනා පටන් ගනිමු. මේ කියලා දීපු ටික තේරෙනවද? වැටුණාද? අද මං කියලා දීපු ටික හොඳට මේ මොකද්ද මං කියලා දීපු ටික මෙන්න මේකයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තියෙන තැන කොහෙද තියෙන්නේ? අනිත්‍යය දුක්ඛය අනාත්මය කියන ලක්ෂණ හැංගිලා ඉන්නේ කොහෙද? නාම ධර්ම අස්සේ, රූප ධර්ම අස්සේ. එහෙනම් මොකද කරන්න ඕන වෙන්නේ? ඔය දෙන්න තුන් දෙනා හොයාගන්න. නාම අවසන්ඩ ඕන, රූප අවසන්ඩ ඕන. නිවන් දකින්ට ඔය නාම රූප අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන තුනින් බඳි නිවන් දකින්නේ එකකින් නිවන් දකින්න. එකකින් නිවන් දකින්න. හැබැයි අපි ධර්මතා තුනම වඩන්න ඕන. ඇයි මිනිස්සු ඔය ධර්මතා තුනම වඩන එකකින් නිවන් දන්නේ? හේතුව සංසාරයේ වඩලා තිබෙනව ධර්ම තිබෙනව පුහුණු කරපේවා. ඒ තමයි එකක් සමහරු සද්ධාව බහුලයි. සමහර අය සමාධිය බහුලයි. සමහර අය ප්‍රඥා බහුලයි. ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ ඔය ලක්ෂණ තුනෙන් මොකක් බලද? අනිත්‍ය බලද? ආන්න ප්‍රඥා කැස හරියට තියෙනවා. උණු අතුරු පොන්න. මේ ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව නිසා තමයි ප්‍රඥාවෙන් තමයි උන්වහන්සේට බුද්ධත්වයට පත් වුණේ. ඊළඟට කිව්වා අනාත්ම ලක්ෂණය විස්තර වෙන ආකාර කිව්වා. රිත්ත අසරණ සිත්ත තුච්ච අසාරක අසරණ ඊළඟට කිව්වා මොකද්ද? කමටහන් දෙනවා කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වා නේද? ඊට පස්සේ කිව්වා සමාධිය කියන්නේ මොකද්ද? උපචාර සමාධිය කියන්නේ මොකද්ද? අර්පණා සමාධිය කියන්නේ මොකද්ද? සමාධිය ඇති වෙන්නේ කොහොමද කියලා. හරි. මේ ටික පස්සේ කියමු. විනාඩි 5ක් ඕනේ දෙපාද? එපානේ. යස්ත නෝද? හරි. එහෙනම් විනාඩි 5ක් කරගෙන ඉන්න.